namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa naya nitya menehi karne api tamai kiyake hethi visheshayen ගැටලු එහෙම තියෙනවා දානෙ පස්සේ වෙලාවක් වෙනවා සාකච්ඡා කරන්න. ඊළඟට ඉස්සෙල්ලා මම අරගත්ත කාරණේ මේ අනිත්‍යය මෙනෙහි කිරීමේ තියෙන ආනිසංස ගැන කාරණේ කී කී කියලා අර එක ගැටිලේ ගැන එයා අහසෙන් යන ප්‍රලංකේ එයා එතන පදුමුතර බුදුරජාණන් වහන්සේගේ කාලේ අහසෙන් යනකොට මේ එතනින් යන්න බැරි වුණා කියලා කියනවා. මොකද පල්ලෙහා බුදුරජාණන් වහන්සේ. ඉතින් එයා තේරුම් ගත්ත බොහොම බලගත්තු කෙනෙක් වෙන්නට කියලා පල්ලෙහාට බැස්සා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය ගැන දහම් කතාවක් තමයි කීකේ හිටියේ. මෙයා ඒ ශාසනයේ පැවිදි වෙලා හිටියේ නේ. ඒ අරක හැබැයි හොඳට අහගෙන හිටියා. ඊට පස්සේ ඒක හොඳට හිතට අරගෙන එතනින් ගියා. පස්සේ කාලේ මෙයාට නිතර එක මෙයා සිහි කරා මෙයා නිත්‍ය ගැන. හැබැයි ඒක කෙලවක් පෙවුන්නේ නැහැ. මොකද්ද මේක සම්පූර්ණයෙන්ම අදහසක් ආවේ නැහැ. විශේෂයෙන් මරණසන්න කාලෙත් හොඳට මෙනේ ඉන්නවා. මේ සඳහන් වෙනවා එයා කල්ප ගහරණ එදා ඉඳලා මේ බුද්ධ ශාසනය වෙනකම් ඒ දිව්‍ය ලෝකවලම තමයි සිටියේ අපේ මතකයේ තියෙන්නේ. ඒ සුගතියේ මේ අර අනිත්‍ය සංඥාවේ හේතු වෙච්ච කුසලයෙන් සුගතියේම හිටියා කියලා සඳහන් වෙනවා. මේ බුද්ධ ශාසනය එක පෞලක ඉපදිලා බුද්ධ කාලේ ඒ අම්මල යනවා බණහන්. බණහන්නේ අපි අවුරුදු 5 දරුවා කාලේ අර අම්මලට ඒ කාලේ තිබු සාපිනවන්සලා සීල් දෙති. මේ මක්කගේ අනිත්‍ය ගැන ගාථාව කියන්නේ ඇති. ඒ සීල් දෙද්දිම මේ පහේ දරුවා ඒ රහත් වුණා කියලා කියනවා. ඒ කියන්නේ මේ අර අනිත්‍ය වඩපු කුසලයේ මුල් වෙනවා. සාමාන්‍ය හතෙන් පස්සේ මේ රහත් වෙන්නේ අවම වගේ. ඉතින් මේක විශේෂ අවස්ථාවක් වුණ අවුරුදු 5ේදීම ඒ රහත් උන්වහන්සේ කියනවා උන්වහන්සේ පස්සේ මරන්නේ පැවිදි වුණා. පස්සේ කාලේ තමයි ජීවිත විස්තර බලලා කියලා තියෙනවා. එතකොට උන්වහන්සේගේ නමක් දාලා තියෙන්නේ අනිච්ච සංඤක ස්වාමීන් වහන්සේ වගේ නමක්. අනිච්ච සංඥාවක තිබ්බ ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් ඒ වගේ මේ කල්පන නම් යන අනිසංසක් තියෙන මේ අනිත්‍යතාව මෙනෙහි කිරීමේ. මේ ජීවිතේම ලැබෙන අනිසංසක් තියෙනවා. බොඩා ප්‍රශ්න කල්ලෝකේ තියෙන බර අඩු වෙනවා මේ අනිත් වශයෙන් මෙහෙ කරනවා. තමන්ට තියෙන ඕන ප්‍රශ්නයක් දැන් අනික් අය තමන් ඇසුරු කරන අය එහෙම නිකන් හිතේ බරක් වගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සමාජයේ හරි වැඩ කරන තැනක හරි ඒ සම්බන්ධ දේවල් වල අනිත්‍යතාවය මෙහෙ කරනවා. ඊට පස්සේ ඒ අය ඉතුරුලික් නැති වෙලා යනවා. තමන් ගැන හිතන විදිහ ඒ අය ගොඩාක් අයට ප්‍රශ්නයක් නේ අනිත් අය තමන් ගැන හිතන විදිය. මේක තමන් ගොඩාක් ආරක්ෂා වෙන්න බලනවානේ. සමහර අය හරි බයයිනේ ඒ සමාජයේ අනිත් අය කොහොම හිතයි දන්නේ නැහැ මම කියන්නේ. ඒ ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ මේ අනිත්‍යතාවය ගැන හැඟීම මදි වුණාම. ඒත් අනිත්‍ය හොදට දන්න අයනේ කලමනාකරණය කියාව ගොඩාක් වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ සමාජයේ එක එකට එක්ක ගන්දනු කරන්නේ මේ හරි පහසුයි. කොහොමද මේ මොනහරි කියලා මම කටවරදී ඉන්නන්නේ එහෙම බයක් දෙන්නේ නැහැ. මොකද අනිත් අය තමන් ගැන හිතන ඒවායි ඒ ඔක්කොම ඊට පස්සේ මගේ අතින් වෙන දේවල් ඔක්කොම අනිත්‍යයි. ඒ වගේම මහා ගැඹුරු විදිහට බරක් හැටියට හිතන්න අවශ්‍ය නැහැ. දැන් තමන් අතින් මොනහරි වරදක් වෙලා තමන්ට නිතරම මතක් වෙනවා. කහිතට වද දෙන විදිහට ඉස්සර මාගේ අතින් මේ නරඹුණා කියලා හරි. එතකොට හිතන්නේ මේ දැන් මට මේ මතක් වෙන ගතියක් නැති වෙලා යනවා. කියලා ඒ කායික ස්වභාවය හිතුවා මේ කාර්යය. මතක් වෙන ගැතිය මේකත් එක්ක සම්බන්ධ වෙලා යන කොහෙන්ගේ කොහොමද නැතිලා යන. එතකොට අසතවිලි දුරු කරගන්න පුළුවන් අනිත්‍ය ස්වභාවය හිතන කොට. එතකොට දැන් ගියවරේ කතා කරගෙන හිටියේ මේ මානසික ධර්ම වල අනිත්‍ය ස්වභාවය. ඉතින් අපේ ජීවිත ගත්තාම ඊළඟට මේ අපේ ජීවිත වල මෙහෙම මේ තේරුම් ගන්නවා නිකන් නිශ්චිත මට්ටමක් නෑ දැන් මම කියන්නේ මේ වගේ කෙනෙක් කියලා. කියන්නේ නිශ්චිත මට්ටමක් නෑ. ඒත් ඔය අනිත්‍ය ස්වභාවය නිසා. දැන් අපි කියනවානේ සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ නිකන් ඔය කී අර ඉස්සෙල්ල කියපු කායික මානසික දේවල් අල්ලගෙන හිතන විදිහ වැරද්දක්. දැන් මම ඉන්නවා, මෙයා ඉන්නවා, අරයා ඉන්නවා කියලා මිනිස්සුන්ට එක එක්කෙනා ගැන හරි තමන් ගැන හරි හිතෙන විදිහක් තියෙනවානේ. ඒකට අරමුණු වෙන්නේ මේ කියන මේ ඔය කියපු නාම රූප තමයි කායික මානසික ස්වභාවය. දැන් මේ මම කියලා තමන්ට හිතෙන්නේ තමන්ගේ රූපය ගැන සිහි වෙන විකොට තමන්ගේ මේ මානසික ස්වභාවය ගැන සිහි වෙන කොට තමයි එහෙම හිතෙන්නේ. ඒ කියන්නේ දැන් සතෙකුට තිරිසනෙකුට මේ මම කියලා හිතෙනවා. මම යනවා, මම ඉන්නවා, මං කනවා. ඌට මම කියලා හිතෙන්නේ කොහොමද? ඌට මොනවද මම කියලා හිතෙනකොට නිකන් හිතට එන්නේ? ඒ ඔබේ රූපේ ඔබේ හිතුවේලි තමයි ඔබේ හිතට එන්නේ. මං යන මොනාරි කෑමක් පෑගන්න ඕනේ කියලා හිතනකොට ඒ තිරසනන් ජීවිතේ මිනිහෙක් වෙලා හිටියා කියනකොට. නමුත් එයා මේ මිනිහා විදියට මං යනවා කියලාද හිතෙන්නේ? ඌ තිරසනාට මං මෙතෙන්ට යන්න ඕනි මේ කැමක් හොයාගන්න කියලා හිතනකොට තිරසනාගේ විදියට. තිරසනාගේ හිතුවිත් එක්කේ තරම් දේවල් ගොඩක් අමතක වෙලා. ඊටසේ අපිටත් අනිත් අය ගැනත් හිතෙන්නේ ඒ එහෙම කෙනෙක් එක දිගට ඉන්න කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. ඒ අයගේ රූප ස්වභාවයයි සිතයි එක්ක. වෙන විදියකට බලලා අපිට මොන අපි තව හරි දැකලා තමන් රට යනවා කියලා. ඊටසේ අවුරුදු 15ක් විතර ගියාට පස්සේ දැන් අර මේ ලංකාවේ ඉන්න කෙනාගෙන තමන් මතක් කරනකොට එයා ඊට පස්සේ දැක්කේ නැත්තම් අපි නම් කවුරු හරි කිව්වා කියලා තමන්ට එන්නේ කමල් කියලා. ඒ කමල් කියන එකනම මරුණා කියලා කියනවා. දැන් තමන් දැක්කේ ආව අවුරුදු 15කට කලින් රට යන කලින්. ඉතින් ඒකට තමන්ට මතක් වෙන්නේ කවුරු මරුණා වගේ. අර 15ක් වයසට ඒ තමන් දැක්ක විදිහට නේද මතක් වෙන්නේ. අර මෙහෙම රූපයක් තියෙන මේ වගේ හිතුවිලි තියෙන කෙනා මලක්. නැත්නම් එයා වයසට ගිහිල්ලා නේ දැන් මැරෙන්නේ. නමුත් ඒ වයසට ගිය කාලේ මෙයා දැකලා නැහැ. ඒක අනිත් අය ගැන හරි තමන් ගැන හරි තමන් මතක තියාගෙන ඉන්න විදිහක් තියෙනවා. මෙයා කියලා. ඒක කොයිදෙරද මතක තියාගන්නේ? එයාගේ රූපේ නෝයි. එයාගේ සිතුවිලි ඔස්සේ. මෙයා ගොඩක් දැනුම් තියෙන කෙනෙක්. මෙයා තරහ යන කෙනෙක්. කියලේ පුද්ගලයෙක් අපි මතක තියාගන්න විදිහ වලට පාදනම වෙන්නේ අර කියපු නාම රූප කායික මානසික ස්වභාව. දැන් මෙහෙම ඉතින් මම මැරිලා දිව්‍ය ලෝකේ යනවා කියලා හිතෙනවා. එතකොට මම කියලා මම හිතන්නේ තමන්ගේ මේ දැන් තියෙන රූපේ මේ කාලේ සිටියේ. දැන් පොඩි කාලේ තමන්ගේ ගොඩාක් පොඩි කාලේ තමන්ට මම කියලා හිතන්නේ මොකක්ද? මේ දැන් තියෙන රූපෙත් එක්ක නෑ. ඒ කාලේ රූපේ ඒ කාලේ හිතන එකත් එක්ක ඉන්නේ. වයසට ගියාම ඒ කාලේ රූපේ ඒ කාලේ හිතන එකත් එක්ක තමයි. ඒ සක්කාය විච්ඡේද පදනම් වෙන්නේ බුදුරණවහන්සේ කියනවා මේ තමන්ටම දැනෙන කායික මානසික ස්වභාවයම තමයි. ඒක කාලය එක දිගට තියෙනවා කියන අදහසත් එක්ක තමයි ওই සක්කාය විච්ඡේද කියන එක එන්නේ. දැන් සක්කාය විච්ඡේද තිබ්බොත් මොකද වෙන්නේ? වැඩි වුණා. එයාගේ මමත්වය අපි කියන්නේ හරි වැඩි, මෙයා හරි අහංකාරයි, මෙයා එයා ඊට පස්සේ මසුරෙක් වෙනවා වැඩිම වුණා. අහංකාර කෙනෙක් වෙනවා, මාන්න අධික මාන්නයේ තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ මමත්වය එයාගේ වැඩි වෙලා එයා තාතව අකුසල් කරලා එයා අපාගත වෙන්න උදන්. දැන් සක්කාය දිට්ඨිය කියන්නේ මොන සංයෝජනයක් කියලා? ඕරම්භාගිය සංයෝජන ද උද්දම්භාගිය සංයෝජන. ඕරම්භාගිය කියන්නේ පල්ලෙහාට ගෙන යන බැඳීම් කියන එක. ඒතර ඒ කියන්නේ සතර අපායට සත්වයෙක්ව ගෙන යන බැඳීමක් තමයි සක්කාය දිට්ඨිය. ඉතින් සක්කාය දිට්ඨියට අර පදණම් වෙන්නේ මොනවද? මම කිව්වේ ඉතින් නාම රූප. දැන් Tamanටම දැනෙන මොනවා හරි කායික මානසික දේවල්. දැන් තියෙනවානේ කියලා හිතේ. මේ කායික මානසික දේවල් එක දිගට තියෙනවා නෙමෙයි, ඒවා හට ගන්නව නැති වෙනවා. එහෙම එකක් තියෙනවා. නමුත් සක්කාය දිට්ඨිය එන වෙලාවට මම කියලා පදර හිතන වෙලාවට Tamanට තේරෙන්නේ එක දිගට ඒවා තියෙනවා වගේ. මේ මම ඉන්නා මෙහෙම රූපයක් තියෙන කෙනෙක් දිගට ඉන්නවා. මෙහෙම හිතන පදන මේ විදිහට දන්න හඳුනන කෙනෙක් දිගට ඉන්නවා. ඔක දැන් තේලේ උදාහරණයක් කිව්වහම දැන් ඔයගලන්ට මෙහෙම හිතෙයි මේ දැන් මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සෙක් මැරිලා දෙවියෙක් වෙනවා කියන්නේ. ඊට පස්සේ යනවා. දෙවියා මැරිලා බ්‍රහ්මෙක් වෙනවා. දැන් මිනිස්සයා මැරිලා දෙවියෙක් වෙනවා කියනකොට මහගෙන ඉන්න අයට හිතෙන්නේ මේ මිනිස්සයා මැරුණා, හැබැයි එයා ඊට පස්සේ දෙවියෙක් වුණා කියලා. මේ මිනිස්සයා දෙවියෙක් වුණා. අපි මේ මිනිස්සයා මැරිලා මැරෙන්න කලින් ඊට ඉස්සෙල්ලා ජීවිතේ බල්ලෙක් වෙලා හිටියා කියලා. බල්ලා යාගික ඊට පස්සේ මිනිස්සයා ඊට පස්සේ දෙවියෙක්. දැන් මෙහෙම කිව්වොත් බල්ලා දෙවියෙක් වුණා කියලා. දැන් බල්ලෙක් නැල්ල දෙවියෙක් වෙන්න බැරි
නේද?
පෙරපිනකට හරි දෙවියෙක් වෙන්න බැරිද? ඔව් මණ්ඩුක කියලා දිව්‍ය පුත්‍රයෙක් තියෙනවා. අර ඊට පස්සේ අර කුම්භഘോഷක කියලා ഘോഷක සිතාන කුම්භഘോഷක නෙමෙයි ഘോഷක සිතාන. ඒ බාර පසේ බුදු කෙනෙක්ට ප්‍රයෝජනීය පිණිස බුරණ පස්සේ කාලේ දෙවියෙක් උනේ ഘോഷක සිතුනේ. ඔව් මම බල්ලෙක් වෙලා ඉඳි. එතකොට සතු මැරිලා ඕන තරම් දෙවිවරු. දැන් එනවනේ බල්ලා දෙවියෙක් මුණා කියලාද සාමාන්‍යයෙන් හිතන්නේ මේ? එතන මීහ දෙවියෙක් වුණා කියලාද? ඔය නෑ, ඒ කියන්නේ මං අහන්නේ මෙහෙම එකක්. දැන් ඔයගලන්ට මෙහෙම හිතනවා, මම ඊළඟ ජීවිතේ දෙවියෙක් වෙයි. ඊට පස්සේ තමයිට වෙන කොහරි උපදී. එතන ඉච්චුත වෙනවා. ඉතින් අපි එහෙම හිතනකොට අපි කියනවා අපි අපේ මේ සාමාන්‍ය මට්ටම, අපේ මේ මනුස්ස මට්ටම තමයි අපේ හරි මට්ටම කියලා හිතන ගතියක් තියෙනවා. ඒ මට්ටමේ ඉඳලා තමයි අපි දෙවියෙක් වෙන්නේ. ඒතර දැන් අපි අර වෙන සතෙක් ගැන හිතනකොට මේ බල්ලා දෙවියෙක් වුණා කියලා නෙමෙයි හිතේ. කවද හරි හිටිය මනුස්සෙක් එයා දෙවියෙක් වෙනවා, එයා ඊට පස්සේ ආයි සතෙක් වෙනවා, එයා ආපහු බ්‍රහ්මෙක් වෙනවා. හැබැයි යාගේ නිකන් හරි මට්ටම වගේ කියලා හිතෙන්නේ කොයි මට්ටමද? මනුස්ස මට්ටමේ. මනුස්සය දැන් මෙහෙම හිතන් මෙයා අපායි ගියා කියලා කියනවා. කවුද අපායි ගියේ? ඒ මනුස්සයා ගියා කියලා කියන්නේ නේද? එතන අපි වෙන සත්ත්වෙක් ගැන කල්පනා කරත් එයාගේ එක මට්ටමක් තෝරගෙන ඒක තමයි ඉහළ පහළ යන්නේ කියලා හිතනවානේ. දැන් සත්ත්වේකුගේ කියන මේ සංසාරගතව ඔය හිත මේ දැන් සත්වයෙකුගේ තියෙන යාගේ තියාට ප්‍රකෘතියන් වගේ තියෙන මට්ටම මොකක්ද? එහෙනම් මට්ටම මිනිසත් භවයද එයාගේ මට්ටම? එහෙම හිතෙනවා මිනිස්සුන්ට. මිනිස් වශයෙන් හිතෙනවා මිනිසත් භවය තමයි එයාගේ මට්ටම, ඒකෙන් උඩ පහළ යනවා. ඒ වැලියෙන් සත්‍යෝ ඉන්නේ මොන ලෝකවලද? තිරිසන් සතර ආපායි. ඒක මට්ටමනුව බැලුවොත් වැලියෙන්ම යට මට්ටම්වල තියෙනවා. මේ කලාතුරකින් තමයි මේ මිනිස් ජීවිතයේ මෙහෙම බණහන බුදු කෙනෙක්ගේ බණහන මට්ටමේ ඉන්නේ. ඒතර වැලියෙන්
සංසාරයේ
තථාගතයන් වහන්සේ එකගෙද දේශනා කළා තියෙන සත්‍යයේ මහගෙදර සතර අපාය කියලා. ඔව් මහගෙදර මේක තමයි. ඒ එතකොට දැන් මිනිහ මහගෙදර ඉන්නකොට මේ ගෙදර ඉඳලා එක එක ඔය ටවුමට බඩු ගන්න ගිහිල්ලා එහෙම ගිහිල්ලා රස්සා කරලා එනවනේ. කොහෙද අන්තිමට එන්නේ කොහෙද? මහගෙදරට එනවනේ. අන්න ඒ වගේ. අරව තාවකාලිකව යනවා වගේ. එළියට. ඒ වගේ මේ තාවකාලිකව මනුස්ස ජීවිතයකට ඇවිත් තියෙනවා. දිව්‍ය ලෝකෙට ඒ වගේ දුර්ලභ අවස්ථාවක්. වැඩිපුර අරව සාමාන්‍යයෙන් කොහොමත් සතෙක් වැටෙන අවස්ථාවක්. එතකොට දැන් වැඩියෙන් කියන්නේ මිනිස්සෙක් දෙවියෙක් වුණා කියලාද බල්ලෙක් දෙවියෙක් වුණා කියලාද? ඉතින් වැඩියෙන් සතා දිවතලා තියෙන්නේ තිරිසන් ලෝකවලනේ. එතකොට දැන් වැඩි මිනිස්සෙක්ලා තියෙන්නේ කලාතුරකින්. දැන් වැඩියෙන් මහගෙදර වගේ ඉන්නේ තිරිසන් ලෝකවල නම් නේද? ඒ හරියම කිව්වොත් වැරද්දක් නැහැ. වැරද්දක් නැහැ නෙමෙයි, එහෙම තමයි කියන්නේ. ඒ බල්ල දෙවියෙක් වුණා කියන්නේ. දැන් මිනිස්සෙක් වෙලා ඉන්නේ තාමත්ම කලාතුරකින් හරියට කොයි වගේද? අර කියන්නේ බියර බිය සිදුරෙන් එළිය බලනවා වගේ කියලා. එක කලාතුරකින් මෙහෙම තමයි. දැන් මිනිස්සෙක් වුණා කියන්නේ මොකද්ද? තමන්ට මිනිස් රූපයක් ලැබිලා තියෙනවා. තාම මොනවද ලැබිලා තියෙන්නේ? මිනිස්සෙක් වගේ හිතන ගති ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ අනෙක් සත්තුන්ට උදව් කරන, ඊට පස්සේ යම් යම් දේවල් අවබෝධ කරගන්න පුළුවන් හැකියාව වැඩි, මතක ශක්තිය වැඩි. තමන්ට තමන්ගේ දෙමව්පියන්ට අනිත් අයට අවුරුදු ගාණක් ගිහිලත් මතක තියාගෙන උදව් කරන ගති තියෙනවානේ. දැන් ඒ ගති තිරසනෙන්නේ නැහැනේ. එයාගේ ශරීරයමුත් වෙනස්, හිතේමුත් වෙනස්. එයා උදව් කරපු අය කියලා මතකයක් නැහැ. එයාට යමක් ඉගෙන ගන්න බෑ. ඒ වගේ ගොඩක් වෙනස්. එතකොට දැන් අමනුෂ්‍යයෙක් ගත්තත් එයාගේ රූපේනුත් වෙනස්, එයාගේ මනස වැඩ කරන විදිවලිනුත් වෙනස්. එහෙම. ඒතර එහෙනම් අපේ මනුස්ස භවය කියන එක දැන් తాවකාලිකව තියෙනවා. හැබැයි මේක තව එකක් කියන්න ඕනේ තේරෙන්න. දැන් දෙවියෙක් වෙන්න නම් මොනවද අත්‍යවශ්‍යම දේ? ඒක දෙවියෙක් වෙන්න මොනවද වෙන්න ඕනි? අත්‍යවශ්‍යම මේ කරන්නම ඕනි, වෙන්න ඕනි දෙ මොකක්ද? පින් කරපු අයත් සමහර වෙලාවට මේ ගොඩක්ම පින් කරලත් මේ පස්සේ කාලේ වෙනස් වෙලා අපාගත වෙලා නැද්ද? ඒතර පිනකින් තමයි දිව්‍ය ලෝකෙ උපදින්නේ. පවකින් උපදින්නේ නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා, ඒක නැතුව උපදින් දිව්‍ය ලෝකෙ යන්න බැහැ.
මරණසන්න සිත
ඔව් ආනන්දරි පාප කර්මයක් නැති වෙන්නත් ඕනේ. නෑ සමහර අය මේ දිවිලෝක උපදිනවා. අර දැන් ඉස්සෙල්ලා කිව්වේ අර අනිත්‍ය සංඥාව වඩුකේ ජටිලතුමා. එයා මේ අන්තිම මොහොත හිතන එක නෙමෙයි, කල්ප ගානකට ඉස්සෙල්ලා හිතන දේ අනුව තමයි එයා භවයෙන් භවයට සුගති ඉපදුනේ. ප්‍රාර්ථනාවල නෑ දෙවියෙක් ප්‍රවෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ. ප්‍රාර්ථනා නැතුණත් හොඳ දේවල් කරලා තියෙනවා නම් දිවෙලෝ කිප්පදිනවා. ප්‍රාර්ථනා තිබ්බොත් ඒකට පිනකුත් කරලා තිබ්බොත් උපදිනවා. මං කියන්නේ දැන් ඒවා හැම එකම උපකාර වෙනවා. අපිටම පිනත් උපකාර වෙනවා. ආනන්තරී පාප කර්මයක් නැතිවවත් උපකාර වෙනවා. හැබැයි මේක ඕනි මොකද්ද? මැරෙන්න ඕනි. ඒ කියන්නේ මේ මනුස්ස ශරීරයයි මනුස්ස හිතවිලි තියෙනකන් දෙවියෙක් වෙන්න බෑ.
අර එහෙම මේ සවිනාස් අවස්ථා තියෙනව නේද මේ මනුස්සයෝ දිව්‍ය ලෝකේ?
ඒ ගිහිල්ලා ඉන්න පුළුවන්. නමුත් එයා දෙවියෙක් වෙලා නෙමෙයි. දිව්‍ය සැප විඳිනවම නෙමෙයි. එතකොට දැන් බල්ලෙක් මිනිහෙක් වෙන්න නම් ඒ බල්ලගේ ස්වභාවය මොකද වෙනවා? නෑ බල්ලගේ ශරීරයයි බඩු හිතුවේලි තියෙනකන් එයා දෙත මිනිහෙක් වෙන්න බෑ නේ. ඒක නැති වෙන්න ඕන. ඒක බල්ල මැරෙන්න ඕන සම්පූර්ණයෙන්. ඊට පස්සේ ඒ චිත්ත පරම්පරාවට අදාළව අලුතෙන් රූපේකුයි සිතුවිලි ධාරාවයි පහළ වෙනවා නේද? අරක තියෙනකන් කවදාවත් දෙවියෙක් හටගන්නේ නෑ. හැබැයි ඉන කුසලයේ ඕනි විද්‍යාත්ම භාවයේ සැකසෙන්න. හැබැයි ඉරිසෙල්ල මැරෙන්න ඕන. එතකොට ඒක නිසා මේ මිනිස්යාගේ මොකුත් යන්නේ නෑනේ දිව්‍ය ලෝකෙට. ඉතින් ඔක්කොම මැරෙනවා. සිතුවිලිත් නැති වෙනවා, රූපෙත් නැති වෙනවා නේද? හැබැයි ඊට අදාළව තව ප්‍රතිපලයක් උපදිනවා. දිව්‍ය ලෝකයේ සමහරවිට මතක ශක්තිය යනවා. ඒ ඔක්කොම ඒ හේතුඵල න්‍යායට අනුව සිද්ධ වෙනවා. එහෙනම් මේකෙන් තේරෙන්නේ කොහොමද? තමනේ මිනිස්සු හිතන්නේ කොහොමද? මේ මිනිස්යා මැරිලා දිව්‍ය ලෝකෙ ගියා. මේ සතා මැරිලා දිව්‍ය ලෝකෙ ගියා. ඒත් ඇත්තට මේ ඒ හිතන විදිය පොඩි දෝෂයක් තියෙනවා නේ. එයා නෙමෙයි වෙන දෙයක්වත් නෙමෙයි. හැබැයි එයාම එයාගේ මොකුත් ගිහිල්ලා නැහැ. ඒතොර යම් කිසි මට්ටමක් අල්ලගෙන ඒක කේන්ද්‍ර කරගෙන අපි සත්වයෙක් ගැන හිතනවා. ඒක සක්කාය දිටියට ගොඩක් ළඟයි. මමත්වයට ගොඩක් ළඟයි. අපි ඒ මට්ටම සමහරවල් වරින් වර සත්‍යකෝගේ අල්ලන. කොහොම හරි මම කියන්නේ උරුමේ ඒ සක්කාය දිට්ඨිය කියන ස්වභාවය දැන් වැඩි වුණොත් මාන්න වැඩි වෙලා අහංකාරකම් මසුරුකම් වැඩි වෙලා යා වෙන වෙන පෞත් කරගන්නවානේ. ඒ ඔක්කොම නැති කරගන්න තියෙන ක්‍රමය මොකද්ද? මාත් නැති කරගන්න තියෙන ක්‍රමය හොඳම ක්‍රමය මොකද්ද? අනිත්‍ය මෙනෙහි කරන්නේ. මේ රූපය අල්ලගෙනනේ මම කියලා හිතෙන්නේ. නිතර රූපයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්නේ. මානසික දේවල් අල්ලගෙනනේ මම කියලා හිතෙන්නේ. ඒ වෙන අනිත්‍ය ස්වභාවය නිතර මේ අද්දරේ පරිවර්ත කරේ ඒ වගේ මෙනෙහි කරන්න ඕනේ. ඒතකොට එහෙම මෙනෙහි කරන්න Tamante ජීවිතේ බර අඩු වෙනවා. එන් නිවන් දැකන්නේ කොහොම වෙතත් මේ අනිත්‍ය නිතර මෙනෙහි කරන එකනට ජීවිතේ හරි සැහැල්ලු වෙනවා. එතකොට මොනවා ආනිසංස ගොඩක් තියෙනවා. එයාට අනිත්‍ය කියන දේවල් ගැන ලොකු කම්පනයක් ඇති වෙනවා. සමහර කෙනෙක් බැනුම් හෙව්වොත් එන්නේ එයාට ගොඩාක් ඒක දරා ගන්න බෑනේ. නමුත් එයා අනිත්‍ය තමන් ගැන හිතන දේවල් වල නිතර අනිත්‍ය වෙනේ කරනවා. අනිත්‍ය තමන් ගැන හිතන දේවල් ඔක්කොම නැති වෙලා යනවා. මේ අපි හිතන තරම් අනිත්‍ය තමන් ගැන හිතන වෙලාවක් නෑ අද කාලේ කොහොම නේද? එක එක්කෙනාට තම තමන්ගේ ජීවිතේ වැඩ තියෙනවා නේ. අර සමහර මිනිස්සු ගොඩාක් හිතනවානේ අනික් අය මට මේ මං ගැන හිතලා ඇති කියලා. එහෙම ඇත්තටම නෑ. ඒතර හිතන හිතුවත් ඒක නැති වෙලා යනවා කියලා ටිකක් මෙනෙහි කරොත් ලෝකේ ගැන තියෙන ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා. ඊට පස්සේ තව හොඳ ක්‍රමයක් තියෙනවා. ඔන්න මේ මේක හරි වටින ක්‍රමයක්. දැන් ඔන්න උදේ කතා කරානේ අනිත්‍ය මෙනෙහි කිරීම දුක ධාතු වශයෙන් ඊට පස්සේ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම ගැන. දැන් මේ හතරම එකතු කරලා විනාඩි දෙකක් කරන්නයි යන්නේ. එතකොට දැන් ඉස්සෙල්ලා මේකට ගන්නවා මේ දැන් ශරීරය අනිත්‍ය කියලා සාමාන්‍ය විදිහට මෙනෙහි කරගන්නවා. දැන් ඔගොල්ලෝ වින් තාප්පර 30ක් ඉස්සෙල්ලාම ශරීරේ මෙහෙම දිරලා විනාශ වෙලා නැත්තටම නැති වෙලා යනවා කියලා මෙනෙහි කරනවා. පළවෙනි තාප්පර 30 ඉහක් විතර. ඊට පස්සේ ඊළඟ තප්පර 30 මෙනෙහි කරනවා මේ ශරීරය හට ගන්නවා කියන්නේ ඒක අර මම කිය දුක් හට ගන්නවා කියලා. නොයෙකුත් දුක් වේදනා හට ගන්න පදනමක් හට ගන්නවා කියලා. බිය හට ගන්න, දුක් හට ගන්න, නොයෙකුත් කායික මානසික වේදනා හට ගන්න පදනමක් හට ගන්නවා මේ ශරීරය හට ගන්න කියලා දෙවෙනි තප්පර 30 මෙනෙහි කරනවා. තුන්වෙනි තප්පර 30 මෙනෙහි කරනවා මේ ශරීරය කියන්නේ මහා දෙයක් නෙමෙයි. මේක බාහිර පරිසරයේ ඒවා මේක ඇතුළට යනවා, මේක ඇතුළේ තියෙන දේවල් එළියට යනවා. වතුර, හුල, කැම ඇතුළට එනවා, ඒවා එළියට යනවා. එතකොට මේක දැන් මල ශරීරයක් ගත්තොත් බාහිර පරිසරයේම කොටසක් වගේ. මේකෙත් අද දේවල් තියෙනවා, එළියෙත් තියෙනවා. වතුර ගැතියට ගිය දේවල් එළියේ තියෙනවා ඇතුළේ තියෙනවා. මේකත් නිකන් පිම්බිලා වගේ තියෙන හුලන් නිසා බාහිර පරිසරයේ තුලන් තියෙනවා. ඒක බාහිර පරිසරයේ ලැබෙන දේවල් නැත්තම් මේ ශරීරේ පොඩක්වත් පවතින්නේ නැහැ. ඉතින් මෙහෙම බාහිර හේතුන් මත යැපෙන නිසා මේ ශරීරය මේ මට ඕන විදිහට පවතින දෙයක් නෙමෙයි. මගේ නොවන දෙයක්. එහෙම නැත්නම් ඔහුගේ නොවන දෙයක්. කියලා දැන් මේක අපි ක්‍රම කීපයකට පුළුවන් ඉස්සෙල්ලා බාහිර කෙනෙක්ට දාලා කරන්න යන්නේ. දැන් බාහිර කෙනෙක්ගේ තමන් ඉස්සෙල්ලම ගන්න තමන් තමන්ට ටිකක් මතක් වෙනකොට නුරුස්සන ගතියක් එන කෙනෙක්. තමන්ට නිකන් අමනාපයක් කියන කෙනෙක් සමහර අය එහෙමයි නැති වෙන්න පුළුවන්. ඒ වුණා ටිකක් මතක් කරහම පොඩ්ඩක් හරි නුරුස්සන ගතියක් හරි තියෙන කෙනෙක් ගන්න. එහෙම අරගෙන ඉස්සෙල්ලම යාගේ ශරීරයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරනවා. ඒක දිරලා පස්සෙලාම යනකම් තප්පර 30. ඊළඟට එයාගේ ශරීරයේ දුක කියලා මෙනෙහි කරනවා. එයාට ඒ ශරීරය හටගෙන නිසා එයා දුක් විඳිනවා. තුන්වෙනි තප්පර 30ේ ඒ ශරීරයත් මේ ස්වභාව ධර්මයේ දේවල් වලින් හැදිලා තියෙන්නේ කියලා මෙනෙහි කරනවා. ඒක ඔහුටයි කියන්නේ ස්වභාව ධර්මයක අයිති දෙයක් කියලා මෙනෙහි කරන තුන්වෙනි තත්තර 30. හතරවෙනි තත්තර 30ේ ඒ ශරීරය මේ අනාත්ම ලෙස හටගෙන තියෙනවා. ඒ කියන්නේ මේ එයා කැමැත්තෙන් එහෙම එයාගේ ශරීරයක් තියෙනවා නෙමෙයි. එයා මිනිහෙක්ුනේ මිනිස් ශරීරයක් දැන් තියෙන්නේ එයාගේ පාලනේ වශයෙන් නෙමෙයි. පිනකට තවත් හේතුන් එකතු වෙලා එහෙම ශරීරයක් දැන් හටගෙන කියලා. ඒ ශරීරය එයා කැමැති විදිහටම පවතිනවා නෙමෙයි. කැත ශරීරයක් වෙන්න පුළුවන්. ඒ ලස්සනයි කියලා හිතන එකක් වෙන්න පුළුවන්. ඒක කැමැති විදිහට පවතින්නේ නැහැ. ඒක උතල එන්නෝනි එයාට දුකක් ගෙන දෙන. එයාගේ පාලණයෙන් තොරව. එයාට ඒක පවත්නා කාලය නිශ්චිත කියන්න බෑ. එයා කොයි ලයින් ඒ ශරීරය දාලා යනවද කියලා. උතල ශරීරයේ හැඩය, ශරීරයේ උස, ශරීරයේ පිළිමි ගැන බව මේ එකක්වත් එයාගේ පාලනේ නැහැ. ඒ ශරීරයත් අනිත්‍යයි. ඒ ශරීරයේ ඔහුට දුක පිණිස පවතින්නේ. ඒ ශරීරය පරිසරයෙන්ම හැදුණු එක පොඩක් එහෙම යනවා විතරයි. ඊට පස්සේ ඒ ශරීරයේ මිනිස්සෙක් බව උච්චයට එයාට පාලනයක් නැහැ කියන ඔන්නෝය හතර. ඒක අනාත්මයි කියන්නේ. ඔන්නෝය හතර කතර 30 30. දැන් එක පෙරට මෙනෙහි කරන්න යෝනි. සැලකලේ අනිත්‍ය දුක්ඛ තනි තනි වෙන්නේ. දැන් මේ හතරම එකලඟ එකලඟ මෙනෙහි කරනවා. එතකොට මනු එන්නවම විනාඩි දෙකක් තරහකාරයේගේ ශරීරයක් අරගෙන.
Oh!
හොඳයි හොඳයි සාරා කෙරෙනද හතර ආකාරය තුන කන්ද වෙනසක් දැනෙන්නේ නැහැ හරියට කරා නම් තරහ තමාරයි එහෙම නැතුව ඇති මෙහෙම තරහක් කියන්නේ රූපේ අරගෙන ඒ රූපේ යාටත් අයිති නෑ ඒ රූපේ යාටත් කරදරයක් ඒ රූපේ අනික්ක කියලා ඔහොම එකලංග එකලංග මෙලිහි කරනවා අපි කාට හරි මේ තරහක් කියන්නේ පුද්ගල සංඥාව මත පුද්ගලෙක් කියලා අල්ලන එක මත තමයි එන්නේ පුද්ගලෙක් කියලා අල්ලන්නේ ප්‍රධාන වශයෙන්මයි එයාගේ රූපේ පදනම් කියන්නේ මෙහෙම අර කළු මිනිහා කියලා කියනවා අර සුදු කොට ගෑනු කෙනා කියලා කියනවා එයාගේ රූපයෙන් තමයි ඒ කියන්නේ එයාගේ පුද්ගලයාව අපි හඳුනාගන්නේ මතක තියාගෙන ඉන්නේ බොහෝ වෙලාවට රූපේ බලනවා ඒතරම් රූපේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරාම ඒ පුද්ගල සංඥාවක් එක්ක වෙන තරහ වෛර ඔක්කොම නැති වෙනවා ඒතරම් එහෙම අඳු වෙනවා කියලා තේරුණා නම් ඒ කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ එහෙනම් තමන්ගේ මෙනෙහි කරපු විදිය හරි අනිත්‍ය මෙනෙහි කරපු විදිය හරි අනාත්මය මෙනෙහි කරපු විදිය හරි ඒකත් තව ක්‍රමයක් මේ අනිත්‍ය මෙනෙහි කරන එක හරිද නැද්ද කියලා තේරුම් ගන්න ඒක විදියට පුළුවන් නේ අනිත්‍ය මෙනෙහි කරන වෙලාවක තමන්ට තරහක් හෝ දැඩි ආසාවක් එහෙම හිතේ නැහැ එහෙම කියන්නේ එහෙම එන්නේ නැත්තම් අනිත්‍ය මෙනෙහි කරනකොට නිකන් හිතේ මෘදු බවක් තියෙනවා. එතකොට හිතේ කර්මන්නේ බවක් තියෙන්නේ, සංසිඳුරු බවක් තියෙන්නේ. එහෙම තියෙනවනම් ඒ කියන්නේ අනිත්‍ය මෙනෙහි කරපු විදිය හරි. ඒ වෙලාවට ලෝභ දේශ එක්ක ඉන්නෙම නෑ. මේ සම්ස්තයක් අස්සෙන් ගත්තොත් ඒ වෙලාවට අඩුයි එක්ක. හරියටම අනිත්‍ය මෙනෙහි කරන මොහොතේ කොහොමත් අකුසල ස්වභාවයක් හිතේ නෑ. තියෙන්න බෑ ඒක. තරන් එහෙම බලා ගන්න පුළුවන් ඒ වෙලාවේ අනික් හිතුවිලි ධර්මත් එක්ක සසඳලා මේලයි මේ මෙනෙහි කරපු විදිය හරිද නැද්ද අකුසල් තිබ්බද නැද්ද සිත රළුද දැන් පසුතැවෙන වෙලාවක එහෙම නැත්නම් දුම්නසක් තියෙන වෙලාවක හිත රළුද නැද්ද පසුතැවෙන වෙලාවක හරි දුම්නසක් කරහක් තියෙන වෙලාවක හිත රළුද සිවුද රළුයිනේ අර අනිත් මෙනෙහි කරන වෙලාවක එහෙම නෙමෙයි සිත මෘදුයි ඇඟේ වේදනාවක් හදලා තියෙන වෙලාවක සිත මෘදුද රළුද රළුයි අනිත් මෙනෙහි කරන වෙලාවට සිත සිවුම් මෘදුයි සංසිඳිලා තියෙනවා කුසල සිතක් තියෙන ඕනෑම වෙලාවක අනිත් වේවා මෛත්‍රියක් තියෙන වෙලාවක ඕනෑම වෙලාවක එහෙම නැත්නම් කරුණාවක් අනිත් දුක්ඛ අනාත්ම මෙනෙහි කරන අවස්ථා ඕනෑම වෙලාවක තියෙන පුළුවන් වේදනාවේ ආකාර දෙකයි තියෙන්නේ එක්කෝ සතුටක් තියෙන හිතේ එහෙම නැත්නම් මෙදහම් බව. දුන්නස් බවක් නෑ අනිත්‍ය මෙනෙහි කරනවා කියලා. එහෙම එකක් නෑ. නෝ. ඊට පස්සේ දැන් තවත් ඊළඟ ආකාරයකට යනවා දැන් මානසික දේවල් ඉස්සෙල්ලා මම කිව්වා මේ හට ගන්නවා නැති වෙනවා අර රූපේ තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ වගේම මේ මානසික දේවල් තමන්ගේ වශයෙන් ඒකාත්මයෙන් පවත්වන්න බෑ කියලා ඉස්සෙල්ලා ඒක එක්කත් තේරෙනවා ඉතින් තවත් මෙනෙහි කරන විදියක් කියන්න දැන් අපි තුමු මනුෂ්‍ය ශරීරයක් අරගෙන මේක මේ නිකන් පොළොවේ කොහේ හරි තියෙනවා කියලා හිතන. ඒක වෙනස් වීම ගැන හිතන අතරේ එදැයි ශරීරයේ අවට තියෙනවනේ වස්තු ගස් කොළන් තියෙනවා බිල්ලින් තියෙනවා මේ වගේ දේවල් ඔය ගස් කොළ තියෙන කොළ මේ කොතරක් කාර්යද උපරිම මාස හතර ඒ ගස් වල තියෙන කොළ උපරිම පරණේ තියෙච්චර නේද එයා කලින් වැටෙනවා අපිට එක දිගට ගස් වල කොළ තියෙනවා වගේ පෙවුනට නේද ඔය කොළ උපරිම දැන් තියෙන කොළ ටික මාස හතරකට වැඩි නැතුව සමාජික පොඩ්ඩක් වැඩි වෙනවා ඒ වගේ කොළයි කණයි මේ ඔක්කොම වෙනස් වෙනවා කොළ වැටිලා යනවා අලුතෙන් කොළ හටගත්ත කොළ ටිකක් තමයි ওই ගස් වල තියෙන්නේ හැමදාම තියෙන කොළ නෙමෙයි තියෙන්නේ පොළවත් එහෙමයි මේ බිල්ඩින් මේ මේවා හදපු කාලේ විදිහටම නෙමෙයි දැන් තියෙන්නේ. ඒතර මේ ආවට පරිසරයත් වෙනස් වෙනවා. දැන් තරකොළ ටිකක් තිබුණ පිටණියක වැස්සේ නැත්තම් වේලිලා යනවා නේ. ඒක ආකාර වෙනස් වෙනවා. ඉතින් බුදුරණන් කියලා තියෙනවා මේ හටගත්ත දෙක ලක්ෂණ තුනක් තියෙනවා. මොකක්ද? ඒ කියන්නේ ඕනෑම සංස්කාරයක ලක්ෂණ තුනක් තියෙනවා. හේතුන්ගෙන් හටගන්න දෙයක්. හටගන්න බවක් තියෙනවා. නැති වෙන බවක් තියෙනවා අතරෙදි පවතිනවා නෙමෙයි අතරෙදි වෙනස් වෙන බව පිටස්ස අඤ්ඤතත්තං කියලා පිටියක් නෙමෙයි පිටස්ස අඤ්ඤතත්තං ඒ කියන්නේ සිටි යෙහුගේ අන්‍ය ආකාරයක් පැනනවා හටගත්ත බවක් තියෙනවා නැති වෙන බවක් තියෙනවා අතරෙදි වෙනස් වෙගෙන යනවා දැන් අපි හිතමු තමගේ ඇහැ කියලා ඇහැ හටගත්ත සාමාන්‍ය අර්ථයෙන් කියන්නේ හටගත්ත කොහොම හරි නැති වෙනවා තියෙන කාලෙත් වෙනස් වෙනවා වේදනාවක් කියලා ගන්න තමයි ඇඟේ හටගන්නේ. ඒක වේදනාව හටගත්ත බවක් තමයි තේරෙනවා. නැතිත් වෙනවා. අර වේදනාව තියෙන කාලේ වැඩි වෙලා අඩු වෙලා යන පොඩි වෙනස් වීමක් තියෙනවා. ඒක තියෙන කාලෙට. ඒතර ඒ වගේ දැන් ඔන්න මිනිස් ශරීරයක් අරගෙන මේ දැන් අපි කරන්නේ මිනිස් ශරීරය අනිත්‍ය ලෙස මෙනෙහි කරන අතරේ ඊට බාහිර වටේ තියෙන වස්තුවුත් එකපාරටම අනිත්‍යයි කියලා මෙනෙහි කරලා හුරු කරනවා. එහෙම නැත්නම් මේ එක ශරීරයක් තමන්ගේ ශරීරය අනිත්‍යයි කියලා මෙනෙහි කරන අතරෙම මෙතන ඉන්න වටේ අනිත්‍යයි ඔක්කොම ශරීරත් අනිත්‍යයි. හටගෙන තියෙන්නේ නැති වෙන්නයි යන්නේ කියලා මෙනෙහි කරනවා. තව එක එක මේක ආකාර තියෙනවා. දැන් හැන්දෑවිලා වගේ කියලා දෙනවා. ඒතර ඔන්නඔහුම කරනවා. දැන් අනේම තප්පර විනාඩියක් දැන් මෙතන තමන්ගේ ශරීරත් අනිත්‍යයි අනිත්‍යය දුක්කම අනිත්‍යය කියන දෙක මාරු කර කර හරි දෙකම එකට හරි මේ ශරීරයයි බාහිර පරිසරයේ තියෙන ඔක්කොමයි අනිත්‍යයි කියලා එක නේව වෙනස් වෙලා නැත්තටම නැති වෙලා යනවා කියන හැඟීම තමයි ගන්න යන්නේ. ඔන්නව දෙකම දැන් විනාඩියක් කරන්න බෑ එක දෙකම මාරු කර කර එක ලඟ කරන්න නිකම් වෙන්නේ නැහැ නිකම් බිනකට වගේ එක පාරේ නෑ මේ මේ පොඩ්ඩක් හරි කරලා තිබුණොත් තමයි කවදාද පුරු කෙනෙක් දැක්කාම ඒ කියන අනිත්‍ය ස්වභාවය එකපාරට ගැඹුරටම අවබෝධ වෙන්නේ මේ ජීවිතේම කරගන්න බැරි වුණා. දැන් අර සත්‍යකේ කතාවේ ලස්සන කාරණා ටිකක් තියෙනවා. ඒක දානෙන් පස්සේ හවසරුවේ ටික කරගෙන යමු. දැන්ට එහෙනම් ගැටළු මොනවා හරි තියෙනවා නම් පොඩි වෙලාවක් තියෙනවා විනාඩි 10ක් 15ක් නොතේරුණු තැන් මේ දේශනාවල නොතේරුණු තැන් මොනවා හරි අහලා තියෙනවා අනිත් මොනිටරෙන්ද ඇසන ඒ සේකම මේ වහන්නේ ඇසානිත්‍යයි රූපානිත්‍යයි කණානිත්‍යයි ශබ්දානිත්‍යයි ඒතර ඒක කියන්නේ අපි ආයතන වශයෙන් ජීවිතයේ මේ ගැන කල්පනා කරගෙන ඒවේ අනිත්‍ය මෙහි කරමු එහෙමත් පුළුවන් ඇසේ තමන්ට වැටහෙන විදිහට අනිත්‍ය ස්වභාවය මෙහි කරනවා වර්ණ රූපවල අනිත්‍ය ස්වභාවය මෙහි කරනවා දැන් තමන්ගේ ඇඳුම් වල පාට මේ අවුරුද්දක් ගියාට පස්සේ ඇඳුම ගොඩක් අර අලුත් පාට නැහැ නේද? ඇසක් එහෙම. කනක් එහෙම. එතකොට ඒකට අපි කියනවා ආයතන විදර්ශනා කියලා. ඒ වාක්‍ය කියන එකකුත් තියෙනවා. ඇස අනිත්‍යයි, රූප ඒකත් හොඳයි. හිතට ගත්තේ නැත අනිත්‍යයි කියන වචනේ කිව්වත් හොඳයි. මේ ඒ කියන්නේ දැන් ඔය මෙනෙහි කරනකොට ඒවා ආකාර කීපයකින් කරනවා. එකක් තමයි අපි ඉස්සෙල්ලා අහන් ඉන්නවා ඊට පස්සේ සංජායනා කරනවා. සංජායනාව තුළින් තමයි දැන් 10 පාරක් රූප අනිත්‍යයි සද්ධා අනිත්‍යයි කියලා කියනකොට එකක් හරි තමන්ට එක මොහොතක හරි ඒවා සද්දක අනිත්‍ය ස්වභාවය හිතට එනවා. අර සමහර අය මේ වචන කියලා වැඩක් නැහැ මේවා අපි හිතෙන් තමයි ගන්න ඕනේ කියලා පඬිතකම් කරන්න යන කට්ටිය මුකුත් කෙරෙන්නේ නැතුව යනවා. එතකොට අරක මොකක් හරි කියේනවා මේ ඒකින්ද මුලින් බුදුරණාහන්සේ කියන්නේ වාචස පරිචිතා වචනෙන් පුරු කරත් කමන්නේ ඒවා නිතර කියන අනිත්‍ය ගැන ඉස්මතු වෙන ගාථා තියෙනවා සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති දුක්ඛේ සමානිය වගේ ගාථා නිතර කියන්න පුළුවන් ඒ දැන් මේ මල් පූජ කරන
ගාථා
කොපම් මිලාය ගාථා එතකොට ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි. එතකොට 10 පාරක් කියනකොට එක පාරක් මෙහෙ වුණාද නැති? ඒකත් වටිනවා. ඒකට අපි කියනවා සංජායන වෙනුත් මනසේ වැඩෙනවා. තව වැඩෙනවා කොහොමද? මිනිකන් ඉඳගෙන මෙනෙහි කරත් මනසේ ඒ සංඥා පුරු වෙනවා. ඒකට අපි කියනවා මානසිකාර කරනවා කියලා. තව ධර්මයේ ශ්‍රවණය කරද්දී ඔයගොල්ලෝ මේකට හිත දාගෙන ඉන්නකොට අනිත්‍ය ගැන අවධානයෙන් ඉන්නේ ඒ ධර්ම ශ්‍රවණයේදී තනිත්‍ය සංඥාව වැඩෙනවා. ඒ කියන්නේ ධර්මයේ මම දේශනා කරද්දී මමත් ඒ කානිත්‍යය කියලා හිත හිතෙන් කියන්නේ. ඒතරේ මට ඔකොටම වඩා වැඩෙනවා. එතකොට මේ අනිත් එක පොඩ්ඩක් හරි අනිත්‍ය අහගෙන සමාධි භාවනාවක් දෙමු කළා කියන කෙනාට සමාධිය හොඳට ගැඹුරට හිත ගිහාම එයාට රහලා තියෙන අනිත්‍ය තව බරපතල විදියට තේරෙන්න ගන්නවා. ওই පාස් ආකාරයෙන්ම වැඩෙනවා. එතකොට දැන් ඒ ක්‍රම ඔක්කොම යොදා ගන්න පුළුවන් සංජායනා කරන ක්‍රම. වරින් වර සක්මන් කර කර අනිත්‍ය මෙහෙ කරන්න පුළුවන්. ඊට පස්සේ හොඳම ලේසිම ක්‍රමය තමයි දැන් මේක හොඳට අහගෙන ගිහින් කාට හරි කියලා දෙන්න. එතකොට ඒක තව ගොඩාක් වැඩෙනවා. අනිත්‍ය ගැන ඒ ධර්මයේ දේශනා කිරීම වැඩෙනවා. ඒ මේක අහගන්නේ නම් දෙකක් කියලා දුන්නත් Tamanට ඒක 100,000 ගුණයකින් වැඩි. ඉතින් හොඳයි කන්නේ. ඉතින් අර තව තියෙන දේ ඉස්සරහ කියන්න. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා අපේ ජීවිතේට එච්චර සම්බන්ධයක් නැති දේවල්. ඒව එච්චර අනිත්‍යද මෙහි කළ වැඩ නෑ ජීවිතේට ගොඩක් සම්බන්ධ වෙන දේවල් කියලා. ඒක තමයි ගොඩක්ම අනිත්‍යද මෙහි කරන්නේ. දැන් අස වගේ එකක් අපේ ජීවිතේට ගොඩක් සම්බන්ධයි. ඒ වගේ සම්බන්ධ දේවල් කියන දැන් වෙන කෙනෙක්ගේ වෙන කෙනෙක් තමන් වෙන කෙනෙක්ට කැමති වෙන්නේ ප්‍රිය වෙන්නේ මොනවා හින්දාද? තමන්ට යාගෙන මේ කැමැත්තක් එන්න කාරණා තුනක් විශේෂයෙන් බලපං. තමන්ට වෙන කෙනෙක්ට කැමැත්තක් එන්නේ. එකක් තමයි යාගේ රූපේ බලපං. ලස්සන රූපයක් තියෙන කෙනෙක්ට සාමාන්‍ය මිනිස්සු කැමති. දෙවෙනි එක බලපානවා එයා තමන්ව හඳුන ගන්නවද නැද්ද කියලා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඕගලන්ගේ සාහෘදයා ඉන්නවනේ. හරි භාර්යාව හරි එයා ඔබට කැමතියි කියමු. හැබැයි අද ඉඳලා ඒ ස්වාමිපුරුෂයා හරි භාර්යාව හරි ගෙදර ගිය වෙලාවෙ ඉඳලා එයාව එයාව අඳුරන්නේ නැත්තම් දැක්කට අඳුරගන්නේ මේ මගේ මෙයා මෙයා කියලා. මේ නිකන් මිනිහෙක් කියලා පේනවා. හැබැයි අඳුරන්නේ නැත්තම් මොකද වෙන්නේ? කැපිටු තමයි සම්පූර්ණ බාහ්‍යාවරි ගොඩක් ලස්සනයි කියලා. ලස්සන වුණාට එයා ඔබව අඳුරන්නේ නැත්තම් වෙනද වගේ. නෑ ලොකු ප්‍රශ්නයක් නේද? එයා තමන්ව හඳුනගන්නේ නැතුව ගියොත් එහෙම එයා කොච්චර ලස්සන වුණා. එහෙනම් රූපෙත් තමන්ට කැමති. හැබැයි හඳුනා ගන්නව වුණත් එයා ගොඩාක්ම වයසට ගිහිල්ලා නිකන් ජරා දුබ්බල වුණාම හඳුන ගන්නවා. හැබැයි දැන් රූපේ සමෙනස්. එතකොටත් එයා කෙරේ තියෙන කැමැත්ත ඉස්සර තරම් ආදී. එහෙනම් රූපෙත් බලපානවා නේද? හැබැයි එයා තමන් හඳුනගන්න එකත් ගොඩාක් බලපානවා. තමන් එයා හඳුනගන්න එක වෙනම එකක්. එයා තමන් හඳුනගන්න ඕනි දැක්කහම. ඊට පස්සේ තුන්වෙනි කාරණේ එයා තමන්ව හඳුනගෙන තමන්ට කැමති වෙන්නත් ඕනේ. එයාට ඔබ ගැන තියෙන තරහක් නම් අනික නුරුස්සනාගතියක් නම් ඒත් තමන්ට අපහසුයිනේ නේද? ඔය තුන තියෙන්න ඕනි වෙන කෙනෙක් ගැන කැමැත්තක් හදට එන්න. එහෙනම් ඒවක අපේ ජීවිතේට ගොඩක් බලපාන ධර්ම. නිකන් මේ ගස්තර පොළ වෙනස් වෙලා යනවා වගේ වනේ ඒවා. අන්න ඒ වගේ ගොඩක්ම ජීවිතේ ඈඳුණු ධර්ම වල තමයි අනිත්‍ය මෙනෙහි කරන්නේ. තේරෙනවද? ඒ වගේ දැන් මේ ධර්ම තුන ඈඳිලානේ තියෙන්නේ. මොකද එයාගේ රූපේ හැටි, එයා තමන් හඳුනන බවයි, එයා තමන්ට කැමති බවයි. හඳුනනවා වුණත් සමහර අය ඉන්නේ ඔයගොල්ලෝ එයාගේ රූපෙත් හොඳයි. එයා තමන්ව හඳුනනවා. හැබැයි එයා ඔයාලට කැමති නැහැ. ඒ කියන්නේ දැක්කහම එයා අප්‍රිය කරනවා නේද? එතකොට තමන්ටත් එයාගෙන එයාට කැමැත්තක් තියෙන්නේ නැහැ. ඒතර අන්න ඒ වගේ ජීවිතේ සම්බන්ධ වෙන ධර්ම තියෙනවා. ඒ වේ අනිත්‍ය ත්‍රිලක්ෂණය තමයි විශේෂයෙන් මෙනෙහි කරන්න ඕනේ ගැඹුරට යන්න. දැන් ගස්වල කොළත් අනිත්‍ය කියලා මෙනෙහි කරන්න ඕනේ අරතරම් මෙනෙහි කරන්නේ නැහැ. ඒ වගේ දැන් සමහර සයි රූපය කියලා ගන්නකොට ඇහැ කියන එක ජීවිතේට ගොඩක් සම්බන්ධයි. දැන් ඇහැ කියන එක අපිට සාමාන්‍යයෙන් හිතුවේ නැතුවට මේ අපිට පේන දේවල් තියෙනවානේ පරිසරේ. අපි ඒවත් එක්ක තමයි ජීවත් වෙන්නේ. අපිට ඇහැ ගැන මතක් වෙන්නේ නැහැ. ඇහැ ගැන කවද්ද මතක් වෙන්නේ? පේන්නේ. පේන්නේ නැති වෙගෙන යනකොටම ලොකු බයක් එනවානේ නේද? ඒතර ගොඩාක් දේවල් කරනවානේ. දොස්තර කෙනෙක් හම්බෙන්න යනවා, කණ්ණාඩි හොයනවා. ඒ කියන්නේ ලොකු බයක් එනවනම් යමක් මොකක් හරි වෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි ජීවිතේ මතක් නොවුනට හිතේ ඇති ගොඩක් තියෙන එකක්. ඒකට ඒක අපි ඉන්න මොනවා හරි උලක් වගේ ඇනෙන තැනකින් අපි යන්නේ නැහැ. අපි දන්නවා ඒකට හානියක් වුණොත් ගොඩාක් බලපානවා කියලා. ඒක තමයි මතක දැනෙන නැති වුණොත් බයක් එන අන්න ඒ වගේ දේවල් තමයි අනිත් වශයෙන් මෙනෙහි කරන්නේ. කොහොමද මේවා හටගන්න තියෙන්නේ නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒතර ඒවා නැති වෙන්න යනකොට Tamanට නිකන් ලොකු කම්පණයක් වෙන්නේ නැහැ. නේද? නැත්තම් මේක නිකන් මායාවක් වෙනවා නේද? ඒක ස්වභාවයනේ ලෝකේ. බුදුරණන් වහන්සේ හින්දාද මේවා නැති වෙන්නේ? නැහැ නේ, ඒක ලෝකේ ස්වභාවය නේද? ඒතර මේවා දුක පිණිස පවතින්නේ බුදුරණන් වහන්සේ හින්දා නෙමෙයි. ඒක බුදුරණන් වහන්සේ කිව්වා විතරයි. අන්න එහෙම නේ. අනිත්‍ය සදා ඉලක්ක කරන දේවල් තෝරගන්න තමන් දක්ෂ වෙන්න ඕනි තාතාලේදී ඉගෙන ගන්න තියෙනවා. තාලේම ගැටු තියෙනවා. දැන් ඉඳලා ඒ සත්‍යක පඬිතුමා අර කතාවේ කියෝ. ඒ සත්‍යක පඬිතුමා දැන් බුදුරජාණන් වහන්සේ හම්බුණානේ. හම්බෙලා දැන් අහනවා මේ අයවනේ මොනවද ඔබ වහන්සේ ශ්‍රාවකයන්ට වැඩිපුර කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. මේ නාම රූප වල අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය තමයි කියන්නේ. ඉතින් ඊට පස්සේ මෙයා කියනවා මේ මට උපමාවක් ඇති වෙනවා කියලා. කියන මෙන්න මෙහෙම උපමාවක්. මෙහෙම මේ දැන් මිනිස්සු යම් කිසි වැඩක් කරනවා නම් මේ මහ පොළවේ කුඹුරක් කරනවා නම් බලනවා නම් මොනවා හරි මහ පොළව පදනම් කරගෙන මහ පොළවේ හිටගෙන තමයි උදැල්ලක් අල්ලලා ඒ වැඩේ කරන්නේ ගහක් පපන්නේ මහ පොළව පදනම් කරගෙන. එයා ඒකට ගැම්ම අරගෙන කරන්නේ. ඒතරනේ මිහි පිනක් පවක් කරනවා නම් ඒක උපමා කෙනෙක් වෙන අන්න ඒ වගේ මිනිහ මහ පොළව පදනම් කරගෙන කාය බලයෙන් යම් වැඩක් කරනවා වගේ මිනිහෙක් පින් කියලා දෙයක් කරනවා පව් කියලා දෙයක් කරනවා විශේෂයෙන් යන්නේ පින් කියලා දෙයක් කරනවා නම් ඒක මමත්වයේ පදනම් කරගෙනනේ කරන්නේ මට මේ දේ කරලා මට සුගති යන්න පුළුවන් මේ නිවන් දකින්න පුළුවන් මේ කියලා මමත්වයේ පදනම් කරගෙනනේ කරන්නේ. ඉතින් මම කියලා දෙයක් ඔබ වහන්සේ නැත්තම් මොකටද මේ මිනිස්සු හොඳ දේවල් පින් කරන්නේ? ඒක මට ලැබෙයි කියලානේ අනාගතයේ මේ දේ කළොත් මට අනාගතයේ මෙහෙ ප්‍රතිඵල ලැබෙයි කියන මාතනේ කරන්නේ. හරියට අර පොළවේ ඉඳගෙන ගහක් කපනවා කුඹරක් කොටනවා වගේ මමත්වය ආත්මීය දෙයක් මෙතන නැත්තම් අර බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකක්ද යාට? මෙතන ආත්මයක් කියලා දෙයක් ඒ කියන්නේ නාම රූප වල ආත්මීය දෙයක් නැහැ කියලානේ. ඒතර කිව්වා එහෙම නැත්තම් මොකටද මේ පින් කරන්නේ? පින් කරන්නේ. ඒතර ඔබ ඒ කියන්නේ අනිත් පැත්තට අහන්නේ ඔබගේ ශාරීරික පින් කියලා දෙයක් කරනවනේ. එන මොකටද මේ කරන්නේ? මට නෙමෙයි නම් මේක ලැබෙන්නේ කියලා තව ප්‍රශ්නයක් කෙරේ.